नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि इति श्रद्धावन्तयुतनि अद नवंबर असोत्सवदवसरे හැමදෙනාම එකතු වෙලා පොහොය දවසේ උදෑසන සිල් පිරිසිදු කරගෙන ඒ බුද්ධ ගෞරවය ඇති කරගෙන වන්දනාමාන කරගෙන වත්පිළිවෙත් ආදී කරලා හිත ගුණ ධර්මයන්ගෙන් පෝෂණය කරගෙන මේ වෙලාවේ සූදානම් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. හොඳයි, එහෙමනම් මේ උදෑසන කාලයේදී විසාමාන්‍ය දේශනාව විදර්ශනාව මුල් කරගත් දේශනාවක් තමයි මෙතෙක් කරගෙන ආවේ. නමුත් අද ටිකක් හැමෝටම තේරෙන සරල එවැගේම හැමෝටම අත්‍යවශ්‍ය දේශනාවක් කළ යුතුයි කියලා මම කල්පනා කරා. තිසරණේ පිළිබඳව ඉතින් මේ ශාසනයේ කෙනෙක් මේ ශාසනයට මුලින්ම පැමිණෙන්නේ දැසගන්නේ තිසරණේ. එතකොට මේ තිසරණේ පිළිබඳව අපි නිදාන සහිතව හේතු සහිතව ඒවා බිඳෙන සමාදන් වෙන ආකාරය ඒවා කොහොමද තිසරණේ හරි ආකාරව පිහිටන්නේ තිසරණයේ තියෙන වටිනාකම ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණා බෞද්ධයන් වශයෙන් අපි හැමෝම අනිවාර්යෙන් දැනගෙන හිටිය යුතු කාරණාවක්. මක් නිසාද අපේ මාර්ගඵල අවබෝධය සඳහා සුගතිය සඳහා සැනසිල්ල සඳහා ආරම්භයේ පටන් ගැනීම මේ නිසා. ඒ පදනම හරියට කෙනෙක් දාගත්තොත් ඒකාන්තයෙන් එයාගේ ජීවිතයේ සම්පූර්ණ වෙනස් වෙනවා. වෙනස් බවට පත් වෙනවා අවබෝධයෙන් තිසරණයෙන්. ඉතින් බොහෝ අය ඒ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට ඒ විදිහට වචන කියලා සමාදන් වුණාට බොහෝ අයගේ ජීවිතවල ඒ සමාදන් වීම තුළ වෙනසක් පේන්නේ නැහැ. ඒ හේතුව සමාදාන් වීම හරියට වෙලා සමාදානීය වචනයකින් වෙන එකක් නෙවෙයි. සමාදානීය කියන එක තමන්ගේ හිත තුළ තැම්පත් වෙන එකක්. ඒක හරියට තැම්පත් වුණා නම් ජීවිත වෙනස් වෙන්න ඕනේ. ආකල්ප සංකල්ප වෙනස් වෙන්න ඕනේ. අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති. අන්න ඒකේ බහැර ශාසනීය ඒකේ මේ ශාසනයෙන් ඈත් වෙච්ච අයගේ ආකල්ප සංකල්ප වලින් වෙනස් වෙච්ච කෙනෙක් කියලා. ඒ වගේම වේවන්‍යම් මේ අචූපගතෝති. එයා වෛවර්ණ භාවයෙන් මිදිලා විවර්ණ භාවයට පැමිණ කෙනෙක්. විසුතුරු භාවයෙන් මිදිලා එයා විවර්ණ භාවයෙන් අල්පේච්ඡ භාවයෙන් සන්තුට්ටි භාවයට පැමිණ කෙනෙක්. ඉතින් අන්න ඒ නිසා අද මම මේ අදහස් කරේ ඒක අපි කොහොමද ඒ තිසරණයේ කියන එක හරියාකාරව යන්නේ කියන එක කරුණාවසෙන් අපි ටිකක් කතා කරමු. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළ ත්‍රිපිටකයක් තියෙනවා. ඒ ත්‍රිපිටකයේ කුද්දක නිකාය කියලා නිකායක් තියෙනවා. නිකාය පහකට බෙදෙනවා මේක. ඒ නිකාය පහේ කුද්දක නිකායේ ඇතුළත් කරලා තියෙන්නේ. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා නිකාය පහක් තියෙනවා. ඒ නිකාය පහේ කුද්දක නිකායේ භාග්‍යතුන් වහන්සේ මේ තිසරණය පිළිබඳ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ කුද්දක නිකායටයි ත්‍රිපිටක ග්‍රන්ථයට අර්ථ වර්ණනා කරලා තියෙනවා කුද්දක පාඨ අට කතා කියලා අටුවාවක්. එතකොට ඒ බුද්ධ භාෂිතය නොඉක්මවා ඒ අට කතාවන් ඒ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක ඇසුරෙන් පෙළ දහමත් ඇසුරෙන් අපි මේක සාකච්ඡා කරගන්න. එතකොට මම අපි මුලින් මේ තිසරණිය පිළිබඳව කතා කරනකොට බොහෝ අය ඒ තිසරණය ගියාට තිසරණය පිළිබඳව සැක කරගන්න විශ්වාසයක් නැහැ. තමන්ගේ දුර්වලතාවය සමහර විට ඒක තිසරණිය පැත්තට දාලා අපි ඒකෙන් ඈත් වෙන්න බලනවා. සමහර විට අපි කරදරයක දිවිපසදී අපි බුදුන් සිහි කරලා ධර්මීය සිහි කරලා සංඝයා සිහි කරලා අපිට ඒක පිළිහිට නොලැබුණා. ඊට වඩා කවුරු වර කිව්වොත් ආමේ ඔබට ඔබට මං ඔය රෝගේ සුව කරලා දෙන්න, එහෙම නැත්නම් ඔබට මං පිට අරන් දෙන්නම් කියලා කිව්වොත් එතෙන්ට යන්නේ. සමහර විට එතෙන්ට ගිහිල්ලා යට తాවකාලික විසඳුමක් ලැබෙන්න පුළුවන්, නොලැබෙන්න පුළුවන්. ඉතින් අන්න එතනදී යා ඒක සරණ යනවා. අර තිසරණය පිළිබඳව තියෙන ඒ වටිනාකම ගෞරවය අඩු වෙනවා. ඉතින් එහෙම අය බොහෝ අය ඉන්නවා. ඉතින් ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේගේ සරණ කොහොමද අපිට ලැබෙන්නේ කියන එක අපි කල්පනා කරන්න ඕනේ. සමහර විට අපගේ තියෙන කර්ම දෝෂය නිසා ඒ කර්මයක විපාකයක් වශයෙන් අපිට යමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේවත් ධර්මයේවත් සංඝරත්නයේවත් ඒ කර්මයට වග කියන්නේ නැහැ. ඒ කර්මයෙන් බේරගන්න බුදු දිනකටවත් පුළුවන් කමක් නැහැ. මේක පිළිබඳව ලස්සන කතා ප්‍රවෘත්ති තියෙනවා. මේ චත්තමානවක කතා වස්තුව ගත්තාම මේ පින්තුන් අහලා ඇති යෝ අදතම් පවරෝ මනු ජේසු කියලා ත්‍රිවිධ රත්නයේ ගුණ ඇතුළත් ගාථා පන්තියකින් තමයි මේ කතා ප්‍රවෘත්තිය මේ සමාජගත වෙලා තියෙන්නේ. මේකේ චත්තමානවකට කර්මයක් තිබුණා හොරුන් ගහලා මැරෙනවා. ඉතින් ඒ දිනක් ඒ චත්තමානවක ඒ තමන් ගමනක් යනකොට භාග්‍යතුන් වහන්සේ දැක්කා මෙයා අනිවාර්යෙන් අද මග රැකලා හොරු ඉඳලා මරණයට පත් කරනවා. භාග්‍යතුන් වහන්සේ මෙයාට පිහිට වෙන්න ඕනි කියලා ඉදිරියට ගිහිල්ලා පෙර මගට ගිහිල්ලා ගසක් මුල වැඩ හිටියන් පස්සේ මේ චත්තමානවකාවන් පස්සේ මේ චත්තමානව කතා කරලා කිව්වා ඔබ තිසරණේ දන්නවද? නෑ ස්වාමීනි මම තිසරණේ දන්නේ නෑ. එතකොට එයා කුසලයක් තියා තිසරණේ කියන එකවත් දන්නේ නැති කෙනෙක්. ඊට පස්සේ එහෙනම් අද තිසරණිය සමාදන් වෙන්න කියලා මම ඒ විස්තර කියන්න යන්නේ නෑ මේ වෙලාවේදී. බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං කියන වාක්‍යයෙන් ඒ චත්තමානව තිසරණිය සමාදන් කරලා ඔබ පංචශීලය දන්නවා. නෑ ස්වාමීනි මං සීල් දන්නේ නෑ. සීලෙත් පිළිටවලා යව්වා. දැන් මෙයා මේ ගාථා ටික කියාගෙන යන්නේ. ඔබ ගාථා කිය කියා තමයි චත්තමානව ගියේ. ඒ ගියත් මගදී බඩු පැහැර ගන්න හොරු ඇවිල්ලා මෙයාව රැකලා මරලා දැම්මා. දැන් ඒකේ චත්තමානවකට බුදුරජාණන් වහන්සේගේ පිහිටක් ලැබුණද නැද්ද? කොහොමද ලැබුණේ? තිසරණේ සරණ ගිහිල්ලා එයා හොරු ගහලා මැරිලා උපදින්න තිබුණේ සතරක්. නමුත් ඒ නිසා තිසරණේ සරණ ගිය නිසා එයා සතර අපායෙන් මිදලා චත්තමානක කියලා දිව්‍ය රාජ්‍යයක් වෙලා ඉපදුණා. දැන් එයා ගාත කිය කියා ගියේ. ඉතින් ඒකෙන් මම අදහස් කරේ මේ පින්වතුන් මතු කරලා දුන්නේ ඒ චත්තමානවගේ කර්මයේ විපාකය වළක්වන්න බෑ බුදු කෙනෙකුට. එතකොට දැන් තව කතා ප්‍රවෘත්ති තියෙන අය කවුද? පුක්කුසාති රජුරෝ ගැන කතාව. මේ පුක්කුසාති දාරුචීරය මේ අය මාර්ගඵල ලබන හැටි ඉතින් පාත්‍ර හොයාගෙන ඉන්න කියලා පුක්කුසාති රජුරෝ බුදුරජාණන් වහන්සේ යවුවා. මේ භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ සිද්ධිය. චත්තමානවක මගින් හොරු ගහලා මැරෙන බව දැනගෙනනි උන්වහන්සේ ඉදිරියට වැඩි. එතකොට ඕනනම් තිබුණ වෙන මාර්ගයකින් යවන්න. නමුත් මේ කර්මයෙන් බේරන්න වෙන මාර්ගයකින් යවුවත් එයාගේ කර්මයේ පසුපස්සෙ ඇවිල්ලා විපාක දෙනවමයි. ඒ නිසා මෙයාව බේරන්න තියෙන්නේ ජීවිතේ නෙවෙයි. එයාට මත්තේ වෙන අනර්ථය තමයි බේරන්න වෙන්නේ. අන්න ඒ වගේ අපිට මේ සරණ තුළින් විවිධ ආකාරයේ පිහිට ලැබෙන සමහර විට ඒ වෙලාවේ බය තැති ගැනීම දුක දුරු කරනවා. ඉතින් කර්ම විපාකයක් නම් අපේ විසම හැසිරීමක් නම් ඒවා තුලදී විසම හැසිරීම කෙසේ වෙතත් මේකට බලපාන කර්මය. ඒ කර්මය තුල අපිට විපාකය ලැබෙන්න පුළුවන්. නමුත් එයා බුදුන් සරණ අතනවර හිටියා නම් ඒකෙන් එයා අපායට යන්නේ වලකිනවා. ඉතින් අන්න ඒ නිසා ඒ බුදුන්ගේ වටිනාකම, ධර්මයේ වටිනාකම, සංඝයාගේ වටිනාකම තේරුම් ගන්න ජීවිතේ ගියක් ඒ සරණ අත්හරින්නේ නැහැ කියන අදහසින් කෙනෙක් ඒ සරණ යෑම තුළ ඒකාන්තයෙන් යාට පිට ලැබෙනවා. ඒ නිසා අපි බලමු මේ පොතේ තියෙන ආකාරයට තිසරණිය පිළිබඳව බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මේ ශාසනයේ ඒ හැම පාළි පදයක් අර්ථ සහිතයි, ව්‍යංජන සහිතයි, හැම එකකම අර්ථයක් තියෙනවා. ඉතින් මේ වචන වල පවා අර්ථයක පිහිටලයි භාග්‍යවතුන් වහන්සේවා දේශනා කරන්නේ. ඒ නිසා මේකේ මනාකොට වචනේ වචනේ බුද්ධං කියන්නේ මොකද්ද? සරණං කියන්නේ මොකද්ද? ගච්ඡාමිටි කියන්නේ මොකද්ද කියලා ධම්මං කියන්නේ සරණං ගච්ඡාමි කියලා මේ විදිහට වචනේ වචනේ ඒකේ පදේ අර්ථය, ඒ පදයෙන් ගැබ්බෙලා තියෙන ඒකේ අර්ථය ආදී මේ සියලු ආකාරයෙන් අපිට ඒවා වර්ණනා කරලා තියෙනවා මේ අටකථාචාර්යයන් වහන්සේලා. එතකොට මේකේ පළමුවෙන්ම සඳහන් කරනවා ඊද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ පළවෙනිම දේශනාව මේක නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම දේශනාව මොකද්ද? ප්‍රථම බුද්ධ වචනය. අනේක ජාති සංසාරං සංධාවිස්සං අනිබ්බිසං කියන මෙන්න මේ ගාථාව තමයි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි බුද්ධ වචනය. හැබැයි ඒකත් වචනෙන් ප්‍රකාශ කරපු එකක් නෙවෙයි, හිතින් දේශනා කරලා තියෙන එකක්. තමන් හිතින් තව ශ්‍රාවකයෙකුට දේශනා කරපු එකක් නෙවෙයි මේක. තමන් උදානියක් වශයෙන් හිතින් අදිෂ්ඨාන කරගත්තු එකක් තමයි. හිත වචනයට නගලා දේශනා කරපු පළවෙනි ගාථාව තමයි යදා හවේ පාතු භාවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රහ්මනස්ස අතස්ස කංකං වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මං කියලා. යම් කිසි කෙනෙක් කෙලෙස් තවන වැරැතුව මාර්ග ධ්‍යානිය වඩනවා යම් කලක ඔහුට මේ මාර්ග ඵලයෝ එළඹ සිටි කල්ලි පහළ වෙච්ච කල්ලි එයාගේ සියලු කෙලෙස් වමනය කරලා දානවා, වමාරලා දානවා ඒ සහේතු ධර්මයන්ගෙන් කියලා. මේ විදිහට පළවෙනි බුද්ධ වචනේ වචනේ දේශනා කරපු වචනේ තමයි ඒක. බෞද්ධයෝ වශයෙන් අපි ඒකත් දැනගෙන ඉන්නවා. අන්තිම බුද්ධ වචනේ හන්ද දානි වික්කවේ ආමන්තයාමි වූ වය ධම්මා සංකාරා අප්‍රමාදේන සම්පාදේත කියලා මේ විදිහට අන්තිම බුද්ධ වචනේ ඇටියට ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඒ රත්නාත්‍රය වර්ණනා කරනකොට ඒ රත්නාත්‍රය මේ ත්‍රිවිධ රත්නය කවරෙකු විසින් දේශනා කරලද? දේශනා කරන ලද්දක්ද? කොහිදී දේශනා කරන ලද්දක්ද? කුමක් සඳහා දේශනා කරන ලද්දක්ද? භාග්‍යවතුන් වහන්සේ විසින් ආරම්භක වශයෙන් දේශනා නොකරන ලද නමුත් මේ පිටකේ නිකායේ ආරම්භක දේශනා වශයෙන් කුමක් නිසා මෙහි දක්වන ලද්දේ? මෙසේ මෙහි නිදානේ පැහැදිලි කොට ඉන් අනතුරුව බුද්ධ ධම්ම බුද්ධ සරණ යාම යන්නාගේ පැහැදිලි කරනවා. ඒ වගේම සරණ ભેදය හා અભેදය. ඒ වගේම සරණ ભેදය කියලා කියන්නේ සරණ බිදෙන්නේ කොහොමද? නොබිදෙන්නේ කොහොමද? සරණ යෑමේ තියෙන විපාක මොනවාද? සරණ යා යුතු ආකාරය විස්තර කර දක්වන්නේ අනුපිළිවෙලින් දැක්වීමේ හේතුව. ඇයි මුලින් බුද්ධං කියලා සරණං ගච්ඡාමි කියලා මේ විදිහට දේශනා කරේ. ඒ විදිහට ඒකේ හේතුවක්. ඒ වගේම රසනාත්‍රයේ උපමා වශයෙන්ද ප්‍රකාශ කරන්නේ කියලා මේ විදිහට මේ මාර්තුකා කරනවා. එතකොට මේ පළවෙනි ප්‍රශ්නයට අදාළව මේ සරණත්‍රය කවරෙකු විසින් කොහිදී කියන ලද්දක්ද? කවදා කියන ලද්දක්ද? කුමක් හේන් කියන ලද්දක්ද? කියන ප්‍රශ්නවලට උත්තර සපයනවා. තථාගතයන් වහන්සේ විසින් පළමු කොට දේශනා නොකරන ලද්දේ නමුත් කුමක් හේන් මේ මුල් කොට දේශනා කරන ලද්දේ යන ප්‍රශ්න පහක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න පහට උත්තර වශයෙන්. එතකොට මේ රතනත්‍රය දේශනා කළේ කවුද? ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් තමයි දේශනා කරන ලද්දේ. ඒක දෙවියෙක් විසින්, ඉරිසින් විසින් හෝ ශ්‍රාවකෙක් විසින් දේශනා කරන ලද්දක් නොවේ. කොහිදීද මේක දේශනා කරන්නේ? බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමේදී තමයි පළමුවෙන වරට මේ රතනත්‍රය පිළිබඳව දේශනාව පැවැත්වුවේ. කවුරු සඳහාද දේශනා කරේ? නැහැ, අස්වගමානු සඳහනේ. මේක දේශනා කරේ ත්‍රිවිධ රත්නය ආයුෂ්මත් යස කුල පුත්‍රය ඇතුළු යහළුවන් තව හිටියා 54 දෙනෙක්. එතකොට අන්න ඒ මේ ශාසනයට මුලින්ම පහළ වුණු මහා සංඝ රත්නයේ රහතන් වහන්සේලා 69ක් වෙනවා. මෙන්න මේ 69 භාග්‍යවතුන් වහන්සේ සමග 61 නමක්. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ මේ රහතන් වහන්සේලා කැඳවලා චරිත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය දේව මනුස්සාය කියලා මහණෙනි බොහෝ දෙව් මිනිසුන්ගේ හිත පිණිස සුව පිණිස චාරිකාවේ යෙදෙන්න ධර්මයේ දේශනා කරන්න කියලා මේ විදිහට ආමන්ත්‍රණය කරලා අන්න එතනදී මේ අවස්ථාවේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. කුමන කරුණක් සඳහා මේ රතනත්‍රය දේශනා කරාද? පැවිද්ද සඳහා. මහණෙනි කුල පුත්‍රයා, මේ ශාසනයේ දෙන කුල පුත්‍රයා මෙසේ පැවිදි කළ යුතුයි, මෙසේ උපසම්පදා කළ යුතුයි කියා පළමු වරට පැවිද්ද හා උපසම්පදාව මේ ශාසනයේ දුන්නේ තිසරණ. ඊට පස්සේ තමයි විනය කර්ම වාක්‍ය වලින් උපසම්පදා කිරීම, ඒ වගේම ශික්ෂාපද සමාදන් කිරීම පසුව පැවිදි. මුලින්ම තිසරණයෙන් තමයි යාට, තිසරණයට පැමිණීමෙන් තමයි යාට භික්ෂුන් වහන්සේ නමක් නම් පැවිදි භාවයට පත් වෙන්නේ, ගිහි කෙනෙක් නම් උපාසක භාවයට පැමිණෙන්නේ තිසරණ. ඒ වගේම මේ භික්ෂුව උපසම්පදාවත් ලැබෙන්නේ තිසරණ. එතකොට මුලින්ම පැවිදි උපසම්පදාව සඳහා ගිහි කෙනාගේ උපාසක භාවය සඳහා තමයි මේ තිසරණ දේශනා කරන්න හේතුව. එතකොට තිසරණයේ දේශනා කරන්න හේතුව පැවිදි උපසම්පදාව හා උපාසක භාවයට පැමිණවීම සඳහා. කොයිදීද දේශනා කරේ? බරණැස් නුවර ඉසිපතනාරාමයේදී යස යාළුවන් ඇතුළු, ඒ යාළුවන් 54 දෙනෙක් ඇතුළු ඒ ප්‍රථම මහරහතන් වහන්සේලා 69 අරමුණු කරගෙන තමයි මේ තිසරණයේ දේශනා කරන්න යෙදුනේ. එතකොට මේ රතනත්‍රය කුමක් නිසාන පළමු කොට මේ ආචාර්යවරු මේ කුද්දකනිකායට මුලින්ම ඇතුළත් කළේ කුමක් නිසා කියලා අසන ප්‍රශ්නයට උත්තර වශයෙන් දෙන්නවා. මේ විදිහට මේ නවාංග ශාස්ත්‍ර ශාසනයේ පිටක තුනකින් සංග්‍රහ කොට වාචනා මාර්ගයට නගනාලත පූර්වාචාරවරුන් විසින් යම් හේකින් මේ සරණාගමන මාර්ගය දෙවි මිනිසුන් උපාසක භාවයෙන් හෝ ප්‍රවෘජිත භාවයෙන් හෝ ශාසනයට බැසගනිද්ද එහෙයින් ශාසනය බැසගන්නා තැනත්තාට මාර්ගය වන බැවින් මේ කුද්දක පාඨයේ මුලින්ම කියන ලද්දේ යයි ගත යුතුය කියලා. එතකොට යම් කිසි කෙනෙක් මේ ශාසනයට බැස ගැනීම තිසරණයෙන් වෙන නිසා තමයි මුලින්ම මේ දේශනා කරන්න යෙදුවේ. ඉතින් මේ විදිහට මේ නිදානයේ හේතුව කාරණාව සඳහන් කරනවා. ඉතින් අපි බෞද්ධය වශයෙන් මේවා දැනගෙන ඉන්න ඕනේ. අබෞද්ධ කෙනෙක් ඇහුවොත් අපිට කියන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුණොත් අපිට ඒක නිඳාවක්. මේ නිසා ඊට පස්සේ නිදානයේ පැහැදිලි කිරීම කෙසේද? බුද්ධං සරණාගමන ගමනං ච විභාගය. එතකොට මේ බුද්ධං කියන සරණාගමනයේදී මේ බුද්ධ කියන වචනේ අර්ථය මුලින් පැහැදිලි කරනවා. බුද්ධ කියන්නේ ඇයි? එහි අර්ථය හා ව්‍යංජනාර්ථය මේ වචනේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා මේ දෙකම පැහැදිලි කරනවා. එතකොට මේ දැන් විස්තර කරගෙන යන්නේ මේ බුද්ධං සරණං ගච්ඡා කියන මේ පද තුනේ අර්ථය. සියලු ධර්ම විසෙහි නොපැකිලිව පවත්නා වූ දත යුතු හැම දෙයක් කෙරෙහි නොනෙහි පවත්නා වූ සර්වඥතා ඥානීට නිමිත්ත වූ අරහත් මාර්ගයාගේ අධිගමේ පරිභාවිත වූ බුද්ධ නම් ඇති හෝ සර්වඥතා ඥානීට පදනම් කොටගෙන හෝ සත්‍ය අවබෝධයේ අරමුණු කොට පණවන ලද සත්ත්ව විශේෂයකට තමයි බුද්ධ කියලා කියන නම කියන්නේ. එතකොට සියලු ධර්මයන් කෙරේ සර්වඥතා භාවයට, ඒ කියන්නේ සියලු දේ දත් කියලා. යම්තාක් දැනගත යුතු ධර්මයන් තේරෙනවා නම් ඒ සියලු දේවල්ම යම් කෙනෙක් දැනගත්තා නම් ඒ කිසිදු ධර්මයක් කරේ සැකයක් හෝ විමතියක් හෝ එහෙම නැත්නම් නොදන්නා බවක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට දෙවියෙක් හෝ බඹෙක් හෝ කුමන හෝ කෙනෙක් ඇවිල්ලා කියනවා මේ දුක්ඛ සත්‍යයේ තවත් මේ මෙතෙන්ට එකතු විය යුතු දෙයක් තියෙනවා. සමුදය සත්‍ය මේ විදිහටත් මේ දුක ඇති වෙන්න පුළුවන් කියලා තවත් කිය යුතු හෝ පැනවිය යුතු දුකක් හෝ සමුදයක් හෝ නිරෝධයක් මාර්ගයක් හෝ නැහැ. ඒ ආකාරය. ඒ වගේම අද භාග එදා භාගතුන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනා කරා නම් දැන් අදට මේක ටිකක් වෙනස් වෙනවා. අද කාලේ අනාගත කාලයේදී මේක වෙනස් වෙනවනි කියලා මෙන්න මේ විදිහට පණවන්න බැරි වෙනස් කරන්න බැරි ආකාරයට මේ ධර්මයන් කෙරෙහි විපරිත භාවයටපත් නොවන ආකාරයේ සියලු ධර්මයන් කෙරෙහි නොපැකිලි පවත්නා ඥානයකින් යුක්ත වූ ඒ වගේම ජයසීමා භූමණදී අරහත් මාර්ගයට අනුතුරුව ලෝකයේ දසයුතු සියලු ධර්මයන්ගේ පරතරට යම් කිසි කෙනෙක්පත් වුණා නම් අන්නේ උතුමන් වහන්සේට කියන නම තමයි බුද්ධ කියන නාමය. එතකොට මේ බුද්ධං කියලා කියන්නේ බුද්ධෝ යන. එතකොට භාග්‍යවතුන් වහන්සේ නම තෙමේ සත්‍ය අවබෝධ කළේ ආචාර්යයන් නොමැත්තේ පෙර නොඇසු විරු දහම්හි තෙමේම සත්‍ය අවබෝධ කළේ ඒ සත්‍යෙම සර්වඥතා භාවයට පැමිණේ බලභාවයට පැමිණේ බලභාවේද වසී භාවයට පැමිණේ හෙතෙමේ කියන අර්ථයෙන් බුද්ධ කියලා කියනවා. එතකොට මේ බුද්ධ කියන වචනේ අර්ථය තමයි මේ පැහැදිලි කරන්නේ. බුද්ධ පිළිබඳව ව්‍යංජන වර්ණාවනා අවබෝධ කෙරණේ බුද්ධ වේ. අවබෝධ කරවානේ බුද්ධ වේ. තව කෙනෙකුට අවබෝධ කරවන නිසා බුද්ධ කියනවා. තමන්ම අවබෝධ කරගත්ත නිසා බුද්ධ කියනවා. ආදී ක්‍රමයෙන් දැක්වෙන්නේ කියන ලද්දේ කියලා බුද්ධෝ යම කවර අර්ථයකින් බුද්ධ වේද? සත්‍යං අවබෝධ කළෙනුයි බුද්ධයි. පොජා ප්‍රජාවට අවබෝධ කරවානුයි බුද්ධයි. සර්වඥ බැවින් බුද්ධයි. සියල්ල දක්නාසුළු බැවින් බුද්ධයි. අනෙකකු විසින් අවබෝධ නොකරන ලදින් බුද්ධයි. නානාකාර සුවඳ විහිදුවන බැවින් බුද්ධයි. ආශ්‍රවයක් සකල බැවින් බුද්ධයි. උපක්ලේශ රහිත බැවින් බුද්ධයි. ඒකාන්තින් පහකල රාග ඇති හේින්ද බුද්ධ කියනවා. ඒකාන්තින් පහකල ద్వේෂ ඇති හේින්ද බුද්ධ කියනවා. ඒකාන්තින් පහකල මෝහ ඇති හේින්ද බුද්ධ කියලා කියනවා. ඒකාන්තින් නික්ලේශී වන හේින්ද බුද්ධ කියනවා. ඒකායන මාර්ගයට ගිය හේින්ද බුද්ධ කියනවා. එකලාව තනිවම අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළෙහිින්ද බුද්ධ කියනවා. මෝහේ නැසූහින් බුද්ධිය පිළිලැබූහින්ද බුද්ධ කියලා කියනවා. මේ නම මව විසින් නොකරන ලදී. පියා විසින් නොකරන ලදී. සොහේරු විසින් නොකරන ලදී. සහෝදරයෝ විසින් නොකරන ලදී. මිත්‍රාමාත්‍යයන් විසින් නොකරන ලදී. සහලේ නැහැසෑයන් විසින් නොකරන ලදී. මහණ බමුණන් විසින් නොකරන ලද්දේ. දෙවියන් විසින් නොකරන ලද්දේ. භාග්‍යවත් බුදුරයාණන්ට යම් බුද්ධ යන නාමයක් වේ නම් අරිහත් මාර්ගයාගේ අනන්තයේ උපන් ඒ නාමය මහඹෝ බැලදී සර්වඥතා ඥානයාගේ ප්‍රතිලාභය සමගම අරහත් ඵලයේ ප්‍රත්‍යක්ෂ කිරීමෙන් උපන් පඤ්ඤාක්තියකි. මිහිදීද යම්සේ ලෝකේ අවබෝධයට යන තැනැත්තා අවබෝධයට ගිය තැනැත්තේයි කියනු ලැබේද? මෙසේ සත්‍යං අවබෝධ කළ නිසා බුද්ධ කියලා කියනවා. අන්න ඒ විදිහට මේ බුද්ධ කියන වචනේ අර්ථ පඤ්ඤාක්තිය. අර්ථ පඤ්ඤාක්තිය කියලා කිව්වේ දැන් අපි බොහෝ දේවල් වලට එක එක නම් පනවනවා. නමුත් ඒ නම් වල අර්ථයක් නැහැ. අපි කියමු ගුණපාල කියලා නමක් දැම්මට සමහර වෙලාවගේ කිසිම ගුණයක් නැහැ. ධම්මදාස කියලා දැම්මට සමහර වෙලාවගේ කිසිම ධර්මයක් නැහැ. ඥානවතී කියලා දැම්මට එයාගේ කිසිම ඥානයක් නැහැ. ඒ නම් වල කිසිම අර්ථයක් නැහැ. නමුත් මේ බුද්ධ කියන වචනේ ඇනෙව්වේ අර්ථය සලකාගෙන අවබෝධ කරගත් නිසා. තමා විසින් අවබෝධ කරගත් බව එක සත්‍යයි. ඒ අවබෝධ කරගත් තැනත්තා තුළ මේ කියන ධර්මය තියෙන නිසාම ඒ බුද්ධ කියන නම ලැබුණා. සියලු කෙලෙසුන් නැසූහි මෝහය මෝඩකම දුරු කරලා අබුද්ධිය නසලා බුද්ධිය සියලු ආකාරයෙන් බුද්ධියට පත්වෙච්ච නිසා බුද්ධ කියනවා. ඉතින් ඒක වචනීය වචනීය පරිසමාප්ත අර්ථයෙන් ඒ පුද්ගලයා තුළ ඒ උතුමන් සුළ අනුගත වෙලා තියෙන නිසාම ඒකට කියනවා අර්ථ පඤ්ඤාතිය කියලා. ඒ පැනවීම හිස් එකක් නෙවෙයි. ඉතින් අන්න ඒ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ඇයි බුද්ධ කියන්නේ කියලා මේ අටකථාචාර්යයන් වහන්සේලා පැහැදිලි කරනවා. ඒ වගේම තවත් මේ පිළිබඳව මේ සූත්‍රවල මේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක කියනකොට ඒ බුද්ධ කියන වචනේ පිළිබඳ නොඑක් අර්ථ නොඑක් ආකාරයෙන් තියෙනවා. අපි දැනට මේ විදිහට කෙටියෙන් දැනගමු. මොකද තව ගොඩක් මේකේ විස්තර කරගන්න තියෙන නිසා. එතකොට ඒ විදිහට බුද්ධෝ භගවා බුද්ධං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන් නොඑක් නම් පනවලා තියෙන්නේ ඒ ගුණයන් කරන කොටගෙන. හරියට වස්ත්‍රයකට නිල් පාට ගැන්වුවාම නිල් වස්ත්‍රය, රතු පාට ගැන්වුවාම රතු වස්ත්‍රය කියනවා වගේ ඒ නොඑක් අර්ථයන්ගෙන් ගුණයන්ගෙන් යුක්ත නිසා ඒ භාග්‍යතුන් වහන්සේට භගවා කියලා කියනවා, බුද්ධ කියලා කියනවා, සිංහ කියලා කියනවා, නාග කියලා කියනවා. මේ විදිහේ නොඑක් නම් ඒ භාග්‍යතුන් වහන්සේට යොදලා තියෙනවා. එතකොට ඒ විදිහට මේ බුද්ධං කියලා කිව්වේ වචනේ අර්ථය අපි මේ විදිහට පැහැදිලි කරගත්තා. ඊට පස්සේ බුද්ධං සරණ කියන්නේ, සරණ කියලා කියන්නේ මොකක්ද? දැන් සරණාගමනයේදී හිංසා කියන්නේ සරණ වෙන්නේ. හිංසා කරන අර්ථයෙන් සරණ කියලා කියන්නේ. දැන් මේ අපි දකින හිංසාව කියන එක නෙවෙයි මෙතන හිංසා කියලා කියන්නේ. එතකොට මේ සරණ ගියවුන්ගේ ඒ සරණාගමනයේ කරන කොටගෙන බිය, තැති ගැනීම, දුක, දුක, දුගතිය, කරදර, හිංසා කෙරේ, විනාශ කෙරේ, බැහැර කෙරේ, නිරුද්ධ කෙරේ යන අර්ථය නැතොත් හිත දෙහි පැවැත්මේද, අහිත දෙයින් වැළැක්වීමේද, සත්වයන්ගේ බය, හිංසා දුරු කෙරෙන නිසා සරණ කියලා කියන්නේ. බුද්ධං සරණං කියන අර්ථයේ සරණ කියලා කියන්නේ ඒ සරණ ගියපු කෙනාගේ සියලු දුක, බය, දුගතිය, අනර්ථය නසලා දාන, විනාශ කරලා දාන අර්ථයෙන් සරණ කියලා කියනවා. එතකොට එයාගේ ඒ සරණ ගියපු කෙනාගේ දුගතිය, දුක, බය, තැති ගැනීම සියල්ල දුරු කරලා දානවා මේ සරණ යාම තුළ. අන්න ඒ අර්ථයෙන් තමයි මේ සරණ කියලා කියන්නේ. බුද්ධං සරණං කියලා, ධම්ම කියලා කියන්නේ භව කතරෙන් එතර කිරීමෙන්, පස්වැසිලි දීමෙන්ද කියන අර්ථයෙන් ධම්ම කියලා කියනවා. ස්වල්ප වශයෙන් කරන්නා වූ දීම, පිදීම වශයෙන් එළවන්නා වූ සත්කාරයන් මහත්ඵල ලබා දීම, ලබා දෙන හේ සංඝ කියලා කියනවා. ස්වල්ප වශයෙන් දෙන කෙනාටත් ඒ අභිමතාර්ථ අපේක්ෂාව, බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන නිසා, එයාගේ මහත්ඵල භාවයට ඇති කරලා දෙන නිසා සංඝ කියලා කියනවා. එබැවින් මේ ක්‍රමයෙන් ඒ රත්නත්‍රය සරණ වේ. ඒ ප්‍රසාදය ඇති කරන, එයට ගරු කරන තැනත්තා වනාහි නසන ලද, විනාශ කළ කෙලෙස් ඇත්තේ සරණ පිහිට කොට ගැනීම ස්වභාව කොට ඇත්තේ. නැතහොත් වෙන බාහිර පිහිට නොපතන සිද්ධි පහළ වීම සරණාගමනය. එතකොට මේ සරණාගමනේ සරණ යෑම කියලා කියන්නේ මේ සරණ ගියපු තැනත්තාගේ කෙලෙස් නැසිලා, එහෙමත් මේ සරණ ලැබෙනවා. ඒ වගේම මේ සරණ ගියපු තැනත්තා වෙන පිහිටක්, වෙන සරණ නොපතනවා. අන්නේ වෙනත් බාහිර පිහිටක්, සරණ නොපතන තැනත්තාගේ සිද්ධි පහළ වෙන ස්වභාවයට තමයි සරණාගමනය කියලා කියන්නේ. එතකොට ඒ සමානමත එතකොට සමහර අය මේ විදිහට එළමෙනවා. මේම මට සරණයි, මේම මට පිහිටයි, මෙසේ රත්නත්‍රය වෙත එළඹෙන යන අර්ථයෙන්ද එළඹෙනවද? මේ විදිහට නොඑක් ආකාරයෙන් තුරුණුවම් වෙත එළඹෙනවා. කොහොමද ස්වාමීනි, මේ අපි භාගතුන් වහන්සේද ධර්මයේද සරණයි? භාගතුන් වහන්සේ අපේ උපාසකෙක් ලෙස පිළිගන්නාසේක්වා. ඒ තපස්සු බල්ලිකාදීමෙන් සමාදන් වීමෙන්ද? ඒ විදිහට සමහර අය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද පටන් මම දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙක් කියලා දරණසේක්වා කියලා මේ විදිහට ඇතැම් අය සමාදන් වීමෙන් සරණ යනවා. ඊළඟට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රෝරයයි, මම ශ්‍රාවක වෙමි, මහාකාශ්‍යපාදීමෙන් ශිෂ්‍ය භාවයට පැමිණීමේ හෝ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සරණ ගියේ කොහොමද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ශාස්ත්‍රෝ, මම ඔබගේ ශ්‍රාවක වෙමි කියලා. මෙන්න මේ විදිහට තමයි කාශ්‍යප මහරහතන් වහන්සේ සරණ ගියේ. ඒ විදිහටත් මේ සරණ ලැබෙනවා. ඒ වගේම බ්‍රහ්මායු කියන මේ බ්‍රහ්මණයා අසුනින් නැගිට උතුරු සළුව ඒකාංශ කොට භාග්‍යතුන් වහන්සේ යම් තැනකට එහි ඇගිලි බැඳ නැමද තුන්වරක් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ ධර්ම රත්නයට නමස්කාර වේවා, සංඝ රත්නයට නමස්කාර වේවා කියලා මේ විදිහට මේ බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයා තෙරුවන් සරණ ගියා. එතකොට ඒ විදිහට තෙරුවන් වෙත නැඹුරු වීම, නැඹුරු වීමෙන් සරණ ලැබෙනවා. ඒ වගේම මේ විදිහට බ්‍රහ්මායුදමින් තෙරුවන් වෙත නැඹුරු වීම වශයෙන් හෝ කර්මස්ථානයේ වඩනවා. එතකොට කර්මස්ථානයේ වඩන කෙනෙක්ගේ ඒ කර්මස්ථානය අපි භාවනාවක් කරන්න පෙර යා මාගේ ජීවිතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරමි, ධර්ම රත්නයට පූජා කරමි, සංඝ රත්නයට පූජා කරමි කියලා ආත්මය පවරා දීමේද මේ සරණ යනවල සමහරයි. ඒ වගේම සියලු ආකාරයෙන් යම් කිසි කෙනෙකුගේ උපක්ලේශ සිනීමෙන්ද එයාට ස්වභාවයෙන්ම සරණ ලැබෙනවලු. අන්න ඒ විදිහට මේ සරණ යෑම කියන එක වචන කීමම නෙවෙයි මෙතන අදහස් කරන්නේ. අපි හිත්ති පහළ වෙන ඒ ස්වභාවය අවබෝධය නොයේ ආකාරයෙන් හිතේ පහළ වෙනවා. නමුත් කෙනෙක්ගේ වචන කිව්වොත් එයාගේ හිතේ ඒ ස්වභාවය පහළ වෙලා නැත්තම් ඒ කියන්නේ එයා කරන වැරදි අත්හැරලා නැත්තම් එයාගේ ජීවිත පැවැත්ම වෙනස් වෙලා නැත්තම් ඇත්තටම එයා සරණ ගිහිල්ලා නැහැ, සරණ ලැබිලා නැහැ. එයා පිහිටට වෙනත් අය පතනවා, වෙනත් අය ගාවට යනවා, වෙන ශාස්ත්‍රෝරයෝ නැත්නම් දෙවියෝ හෝ වෙනත් අය පස්සේ යනවා. එයාට සරණ ලැබිලා එයා සරණ සමාදන් වෙලා නැහැ. අන්න ඒ නිසා මේ විදියට තෙරුවන්ට නැඹුරු වීමේ, ඒ වගේම සමාදන් වීමේ, ආත්මය පූජා කිරීමේ, ශ්‍රාවක භාවයේ පිළින කිරීමේ ආදී නොයේ ආකාරයෙන් මේ තිසරණය ලැබෙනවා අවබෝධයෙන් යුක්තව සිද්ධිය කරා. අන්න ඒ විදිහට දැන් මේ සරණ ලැබෙන විදිය කෙනෙකුට කොහොමද සරණය ලැබෙන්නේ කියන එකේ විස්තර කරේ. ඊට පස්සේ පෙන්නවා දැන් බේදා බේද පලංච ගමනියන් දීපේති කියලා. ඊට පස්සේ මේ සරණ බිඳෙන්නේ නොබිඳෙන්නේ කොහොමද, ඒ වගේම සරණ ලැබුත් කෙනාට ඒකේ විපාකය ආදී වශයෙන් ඊට පස්සේ විස්තර කරනවා. මෙසේ සරණ ගිය තැනත්තාගේ සරණ බිඳීම සාවද්‍ය නිරවද්‍ය වශයෙන් දෙආකාර වේ. සරණ බිඳීම සාවද්‍ය කියලා කියන්නේ මේ වැරදි සහිත බිඳීමකුත් තියෙනවලු. සමහරුන්ගේ බිඳීම නිවැරදි, ඒකේ දෝෂයක් පෙන්වන්න බෑ. මේ ආකාර දෙකෙන් සරණ බිඳෙනවලු කියන්නේ කාලක්‍රියා කිරීමෙන් නිරවද්‍ය සරණ බේදේ. එතකොට කෙනෙක් තිසරණිය සමාදන් වෙලා එයා මිය පරලෝ ගියන් පස්සේ මිය යෑමත් එක්ක එයාගේ සරණ බිඳෙනවා. ඒ සරණ බිඳීමේදී දෝෂයක් නැහැ, ඒක ස්වභාවයෙන්ම වෙන එකක්. අපි අද තිසරණිය සමාදන් වුණාට ඊළඟ භවයේ මිනිස්සෙක් වුණත් එයා ඊට පස්සේ තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙවෙයි, එයාගේ සරණ බිඳිලා තියෙන්නේ. ඊළඟ ජීවිතයේ අපහු එයාට සාසනයක් තියෙනවා නම් සමාදන් වෙනවා. එතකොට ඒක නිරවද්‍ය සරණ බේද. සාවද්‍ය සරණ බේදේ වනාහි අන්‍ය ශාස්ත්‍රෝවරේ දේශනා කළ ආකාරයට පැවැත්මෙන්. ඒ කියන්නේ වෙනත් කෙනෙක් කියන ආකාරයට තමන් පවතිනවා. දැන් වෙනත් ශාස්ත්‍රෝවරේ හෝ වෙනත් ගුරුවරේ හෝ කියනවා දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට පටහැන්නේ නේද? දැන් ඒ කාලේ දැන් ඔය අන්‍ය ශාස්ත්‍රවරු කොච්චරවත් හිටියේ, අචේලකවරු, නිගණ්ඨකවරු, ජටිලයෝ, මේ ගොඩක් අය හිටියා. එයාල සරණ ගිහිල්ලා හිටියන්නේ එයාලගේ කරන දේශනා කරන ආකාරයට අනුව හිටියා. දැන් එයාල අන්න ඒ විදිහට දැන් යම් කිසි කෙනෙක් තිසරණේ සරණ ගිහිල්ලා මේ ශාසනයට ඇවිල්ලා වෙනත් ශාස්ත්‍රවරයෙක් හෝ වෙනත් ආගමකට හෝ ගියපු ගමන එයාගේ සරණ බිඳෙනවා. ඊළඟට ශාස්ත්‍රෝරයා දේශනා කළ ආකාරයට වෙනස්ව පැවැත්වෙන මේ දෙආකාරයෙන්ද පුතග්ජනයන්ට වේ. ආන්නතොට පුතග්ජනයන්ට මාර්ගඵල නොලැබූ අයට මේ ආකාර දෙකකින් සරණ බිඳෙනවලු. කොහොමද වෙනත් ශාසනයක ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා ආකාරයට විරුද්ධව පැවැත්වෙන්නේ? හා වෙනත් ශාස්ත්‍රෝරේ දේශනා කරපු ආකාරයට තමයි පැවතියි. කියන ආකාර දෙකෙන් මේ සරණ බිඳෙනවා. එතකොට ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා නම් මේ විදිහට සිල් රකින්න, මේ ශික්ෂාපද ටික සමාදන් වෙලා කටයුතු කරන්න කියලා. දැන් ඔහු ඒ ශික්ෂාපද ටික රකින්නේ නැතුව වෙන වෙන දේවල් කරනවා නම්, ඒවා බිඳ ගන්නවා නම්, අන්න එතනදී ආගේ සරණ කිලිටි වෙනවා කියලා. බුද්ධ ගුණෙහි නොදැනීමෙන්ද, සැක කිරීමෙන්ද, මිත්‍යා ඥාන නිසාද, අනාදරේ ආදී පැවැත්මද ඔහුගේ සරණය කිලිටි වේ. ආර්ය පුද්ගලය වනාහි නොබිදුණු සරණයක්තෝය, නොකිලිටි සරණයක්තෝ වෙති. එතකොට ආර්ය පුද්ගලය කවදාවත් සරණ බිඳෙන්නේ නැහැ, සරණ කිලිටි වෙන්නේ නැහැ. එතකොට සරණ බිඳීම හා කිලිටි වීම කියලා දෙකක් තියෙනවා. සරණ බිඳීම වෙන්නේ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට විරුද්ධව පැවැත්වීම. වෙනත් කෙනෙක් දේශනා කරන ආකාරයට පැවැත්වීම සරණ බිඳෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක කරා අනාදරය නිසා, ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ආකාරයට තමන්ගේ ජීවිතයේ පවත්වා නොගැනීම නිසා එයාගේ සරණ කිලිටි වෙනවා. අන්න මේ විදිහට ආකාර දෙකකින් අපේ සරණ ભેද වෙනවා. ඒ නිසා මේ ආර්ය පුද්ගලයෝ කිසි කලක මේ සරණ බිඳෙන්නේ නැහැ කියන උපමාවක් දෙන්නවා. මහණෙනි, යම්සේ ditthi සම්පන්න පුද්ගලයෙක් අනෙක් ශාස්ත්‍රවරයෙකු උදෙසා සිටින්නේ යන මේ කාරණේ හේතු රහිතේ, අවකාශ රහිතේ වදාළේ. පුතග්ජනියෝද යම් තාක් සරණ බේදෙල නොපෙමිණේද, ඒ තාක් නොබිදුන් සරණ ඇත්තෝ මේ වෙති. ඔවුන් සාවද්‍ය සරණ බේදේ වනාහි, කෙලෙස් සහිතද අනිතු පළගෙන දෙන්නේ වේ. නිරවද්‍ය සරණ බේදේ විපාක නොමැති බැවින් පළ රහිතය. නොබිදුන් සරණාගමනයේ පළ වශයෙන් ඉෂ්ට පළ දෙයි යම් කියලා මේ විදිහට විපාකයේ දේශනා කරා. ඒ කියන්නේ සාවද්‍ය සරණාගමනේ මේ සරණ බිඳීමේදී එයාගේ කෙලෙස් වැගිරෙනවා. ඒ වගේම ඒකාන්තයෙන් එයාට විපාකයේ අනිෂ්ට වූ විපාක එයාට ගෙනදෙනවා. නිරවද්‍ය සරණ බිඳීමේදී ඒකේ කෙලෙසයක් හෝ කර්මයක් නැති නිසා ඒකේ දෝෂයක් පෙන්වන්නේ නැහැ කියනවා. ඉතින් එතකොට ඒ වගේ මේකේ තව ගාථාවක් සඳහන් කරලා තියෙනවා. ඒකේචි බුද්ධං සරණං ගතාතේ නසේ ගමිච්ඡන් නතේ ගමිස්සන්ති අපාය කියලා. යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියා නම් ඔහු කවදාවත් අපායට යන්නේ නැහැ. එතකොට ඒ කියමන ඇති එහි අර්ථය කොහොමද දත යුත්තේ කියලා කියනවා. එහිදී යමෙක් සරණාගමනයේ උපක්ලේශයන් සිඳීමින් සරණ ගියා වුද ඔහු අපායට නොයන්නේය. සෙස්සෝ වනාහි, සරණාගමනයේ යුක්ත වූවත් වෙනත් අකුසල කර්මයකින් යන්නාහු මෙසේ. මෙසේ ගාථාවේ අදහස දත යුතුය කියලා. එතකොට ඒ කියන ඒකේචි බුද්ධං සරණං ගතාතේ නතේ ගමිස්සන්ති අපාය, බුදුන් සරණ ගියපු කෙනා අපායට යන්නේ කියපුගේ අර්ථය ඒකාන්තයෙන් සියලු කෙලෙස් නසපු කෙනා, මාර්ගඵලයන්ට පත්වෙච්චි කෙනා කවදාවත් අපායට යන්නේ නැහැ. නමුත් මාර්ගඵල නොලබා තිසරණයේ ගියපු කෙනා, ඒ තිසරණයේ හේතුවෙන් අපායට නොයන්න පුළුවන්. නමුත් එයාගේ වෙනත් කෙලෙස්යකින් අපායට යන්න ඉඩ තියෙනවා. නමුත් එයාගේ සරණ තියෙන තාක් එයා මරණාසන්න මොහොතේ මරණ බයකදී හෝ එයා සරණ පතනවා. ඒ හේතුවෙන් කවදාවත් එයා අපායට යන්නේ නැහැ. ඊට පස්සේ ඒ සරණය පිළිබඳව පැහැදිලි කරලා ගච්ඡාමි කියන එක, බුද්ධං සරණං ගච්ඡාමි, මේ ගච්ඡාමි කියන එක පැහැදිලි කරනවා. යෑම කියන එක එතකොට මේකේ සඳහන් කරනවා ගමනීය සරණ යා යුතු ආකාරය පැහැදිලි කිරීමේදී යම් කිසි කෙනෙක් චෝදනා කරනවා බුද්ධං සරණං ගච්ඡාමි යන මෙහි යමෙක් බුදුන් සරණ යයිද හෙතෙමි බුදුන් වෙත යනවද නැත්නම් සරණ වෙත යනවද ඉතින් මේ දෙකම වෙනවද මේ බුදුන් සරණ බුද්ධං සරණං ගච්ඡාමි කියන කොට එතකොට ඒකෙදී චෝදනා කරනවා මේ දෙකම වෙන්න පුළුවන් කමක් නැහැ එක එක සිද්ධියක විකම්ම බවක් නැහැ කියනවා. ඒ කියන්නේ එක්කෙනෙකුට එකවර දෙකක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා හරියට මේ අට කතාවේ පෙන්නනවා ගච්ඡතෝව පුබ්බ දිසං ගච්ඡති පච්චිම දිසං ගච්ඡති කියලා. යන්නේම උතුරු දිසාවටත් යනවා දකුණු දිසාවටත් යනවා කියනවා. ඒ කෙනෙකුට ඒ යෑම තුළ එකවර උතුරටත් දකුණටත් යන්න පුළුවන්. පුළුවන් කමක් නැහැ. යනවනම් එක දිශාවකට විතරයි යන්නේ. අන්න ඒ වගේ මේ යෑම බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට බුදුන් ළඟට යනවද සරණ වෙත යනවද කියලා මෙහි අර්ථය ගත යුතුයි කියනවා. ඉතින් යෑම පමණකින් සරණ ලැබෙනවනම් සමහර අය හිංසා කරන අදහසින් සතුරු කෙනා සමහරට වාදාරෝපණය කරන්නත් බුදුන් ගාවට යනවා. ඉතින් ඒකෙනුත් එයාට සරණ ලැබෙනවා. ඉතින් අන්න ඒ නිසා මෙතනදී ගිය පමණකින් සරණ ලැබෙන්නේ නැහැ. එහෙනම් කොහොමද සරණ ලැබෙන්නේ කියන එක ඊට පස්සේ විස්තර කරනවා. එතකොට මෙහි අදහස මේ බුද්ධ ආදී රත්නත්‍රයේ සරණ ගිය අයට බය දුරු කිරීම සංඛ්‍යාත සරණ භාවය ඒකාන්ත හේමි නිර්භය වූ උත්තම වූ සරණ වේයයි යනුවෙන් සමානාධිකරණ භාවය අදහස් කරන ලදී. ආනන්ද කල්යාණ මිත්‍ර වූ මා වෙත පැමිණ ඉපදීන ස්වභාව කොට ඇති සත්වයෝ ඉපදීමෙන් මිදෙති යන මෙහි කල්යාණ මිත්‍ර වූ භාගතුන් වහන්සේගේ ආනුභාවය මිදෙන්නා වූ සත්වයෝ කල්යාණ මිත්‍රයා වෙත එළඹ මිදෙත්‍යයි කියන ලද්දේ එසේම මේ බුද්ධ ධම්ම සංඝ ආනුභාවයෙන් මිදෙන්නේ මේ සරණයා වෙත එළඹ සියලු දුකින් මිදෙයි යන කියන ලද්දේ යනු මෙහි අදහස දත යුතුයි කියලා ගච්ඡාමිති කියන එකේ ඒ යෑම කියලා කියන්නේ මේ තෙමේ මගේ සියලු දුක දුරු කරනවා මේ තෙමේ මට සියලු ආකාරයෙන් පිහිට වෙනවා මේ බුදුන් සරණ හැර වෙන සරණ පිහිටක් නැහැ ඒ කියන අදහස යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත හැමිනෙන්නේ ඒ බුද්ධානුභාවයේ ධර්මයේ තියෙන ආනුභාවයේ සංඝයාගේ ආනුභාවයේ එයාගේ ඒ දුක දුගතිය පිහිට යාට ලැබෙනවා මෙන්න මේ විදිහට යෑම තමයි නියම සරණ යාම කියලා කියන්නේ. තේරුණාද කියපේවා? ඊට පස්සේ ඒ විදිහට මේ බුදුන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මෙතන එතකොට ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියන එක අර්ථවන්නව සිද්ධ කරලා තියෙනවා. බුද්ධ කියන වචනේ ඊට පස්සේ සරණ කියන වචනේ දැනගත්තා අපි. ගච්ඡාමි කියන්නේ යෑම කියලා කියන්නේ නිකම්ම යෑමක් නොවේ අවබෝධයකින් යුතුව එළඹීම අවබෝධයකින් යුතුව සරණ යෑම. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මොහොතේ ළඟ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් නමුත් එයා හදවතේ ඒ පිහිට රැකවරණයේ ආරක්ෂාව පතාගෙන ශ්‍රාවකභාවය හෝ ප්‍රතිඥා කරනවා සරණ හෝ ඉල්ලනවා ආත්මභාවය හෝ පූජා කරනවා එහෙම නැත්නම් තමන් අර සමාදන් වීම හෝ කරනවා මෙන්න මේ ආකාරයට කෙනෙකුට ඒ සරණ ලැබෙනවා. අන්න ඒ සරණ ලැබීම නිසාම එයා නියවැලි සරණ ගියා නම් භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයට දේශනා කරාද ඒ දේශනා කරපු ආකාරයට ජීවත් වෙනවා. ඒක තමයි එයාගේ සැබෑ සරණ. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දැන් මේ පින්වතුන් මේ ආරණ්‍ය සේනාසනයට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ නමක් හමුවේ මත්පැන් බොන කෙනා මත්පැන් බොන්නේ නැහැ නේද? පරස වචන කියන කෙනා පරස වචන කියන්නේ නැහැ. ඒ වගේම ඒ විදිහේ කිසිදු එයාගේ තියෙන කෙලෙසයක් පහල කරන්නේ නැහැ. එයා බොහොම සංවරව හික්මිලා යා කෙලෙස් යට කරගෙන ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ නමක් හමුවේ. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ අද අපි ගාව ජීවමාන ඉදිරියේ නොහිටියත් අපි සරණ යන්නේ ඒ යෑම නෙවෙයි. ඒකයි මෙතන අදහස් කරේ. දැන් ඔන්න ඉස්සරහ ඉන්නවා නම් කෙනෙක් ඒක නොකර ඉන්නවා. මේ සරණ ලැබීම එහෙම ලැබීමක් නෙවෙයි කියන්නේ. හදවතේ අපි තුල ලැබෙන හදවත වෙනස් වීම, හිතේ ඇති වෙන වෙනස් වීම, අන්න ඒ සරණ තුල යා ඒ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය තමාගේ හදවතේ හිතේ පිහිටුවා ගන්න. ඒ නිසා ඒ සරණ ගියතු කෙනා දේශනා කරපු ආකාරයටම පවතිනවා. එයා කවදාවත් දිමිහිමී ශික්ෂාපදයක් විඳගන්නේ නැහැ. ඇයි? භාග්‍යතුන් වහන්සේ දේශනා කර අමාගේ ශ්‍රාවකයෝ දිවිහිමී ජීවිත හේතුවෙන්වත් මගේ ලෝකාවද්දී හෝ පඤ්ඤප්තිවද්දී එකදු ශික්ෂාපදයක් විඳගන්නේ නැහැ කියලා මහා සාගරයට උපමා කරනවා. ඉතින් ඒ නිසා මං ඒ ශාස්ත්‍රඥ වහන්සේ සරණ ගිහිලා ඉන්නේ. එතකොට තමන් පිරිස හමු වේවා නොහමු වේවා උදකලා වුණා හිටියක්. එයා ඒ සරණ තුල ඉන්නේ. එයා කෙලෙසියක් ආවා වහාම සිහි කරගන්නවා මම බුදුන් සරණ ගියපු කෙනෙක්. මේ කෙලෙසේ ප්‍රියාත්මක කරන්න මට සුදුසු නෑ. මං ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේ. මම මේ ක්ලේශයට ඉඩ දුන්නොත් මගේ සරණ කිලිටි වෙනවා නේද කියලා අන්න ඒ විදියට එයාගේ ජීවිතේ වෙනස් කරගන්නවා මේ සරණ යෑම තුල. අන්න ඒ අවබෝධය තමයි මේ සරණ යෑම කියලා කියන්නේ. ඉතින් අන්න ඒ විදිහට අපි සරණ යන්න ඕනේ. ඒ විදිහට ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියන ඒ පැහැදිලි කරලා පළවෙනි රත්නත්‍රය පළවෙනි රත්නත්‍රයෙන් පළවෙනි රත්නේ පැහැදිලි කරලා ඊට පස්සේ ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යන යෙදීම මේ අර්ථය පැහැදිලි කරනවා. ඒ අර්ථයේ දත යුතුය. එහි වනාහි ධම්ම සංගයන පදයන්ගේ අර්ථ වශයෙන් ව්‍යංජන වශයෙන් පැහැදිලි කිරීම මාත්‍රයම අසමාන වේ. සෙස්ස කියන ලද පරිදි පරිදිය කියලා. ඒ කියන්නේ ධම්ම සංඝ කියන වචන දෙකේම මෙහි වෙනස් බවක් තියෙනවා. සරණං ගච්ඡාමි කියන වචනවල වෙනසක් නැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසා මෙතනදී ධම්ම කියන්නේ කුමක් සඳහාද? සංඝ කියන්නේ කුමක් සඳහාද කියන එක විතරක් පැහැදිලි කරනවා කියලා මෙයාට කතාවේ සඳහන් වෙනවා. එතකොට මෙහි කියනවා සමහරු මාර්ගඵල නිර්වාණයෝ ධම්මවිති කියයි. එතකොට ධර්ම කියලා කිව්වහම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රත්‍යයෙන් හටගත්තු සංකත අසංකත සියලු දේවල් වලට ධම්ම කියලා කියනවා. ඒ කියන්නේ විද්‍යාමානව පවතින සත්‍ය වශයෙන් පවතින යම් තාක් දේවල් තියෙනවා නම් මේ සියල්ලටම ධම්ම කියලා වචනය කියනවා. එතකොට මේ ධර්ම අතින් මෙතන සරණ යන්නේ ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යන්නේ කුමක්ද? ඒක අපි දැනගන්න ඕනේ. ධම්ම වචනෙන් බොහෝ දේවල් හඳුන්වනවා. අපි මේ සරණ යන්නේ කුමක්ද කියන එක. එතකොට සමහරු කියනවලු මාර්ගඵල නිර්වාණයෝ ධම්ම වෙති කියලා. සමහර අය කියනවලු මාර්ගයි ඵලයි නිවනයි මේ සරණ යන්නේ කියලා. ඒ එහෙම කියනවලු ඇතැම් අය වඩලනද මාර්ගය ඇති පුද්ගලයාද ප්‍රත්‍යක්ෂ කළ නිර්වාණය ඇති පුද්ගලයාද අපායෙහි නොයැටීම වශයෙන් දරණ හේන් පරම අස්වැසිල් ගෙන දෙන හේන් රාගයෙන් තොර මාර්ගයේ මෙහි අර්ථය රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර ආර්ය අෂ්ටාංගික මාර්ගයේම මෙහි අර්ථයයි මම අදහස් කරමි කියලා මේ අටකථාචාර්යයන් වහන්සේ කියනවා. මෙතනදී ධම්ම කියලා කියන්නේ ඒ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර ඒ සරණ ගියපු කෙනාට ඒ සියලු අස්වැසිල්ල ලබා දෙන හේන්නේ, ඒ සංසාර දුකින් මුදවන හේන්නේ, අපායේ නොවැටෙන හේන්නේ ධම්ම කියලා කියනවා. ඒක ඒකාන්තයෙන් කරන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා. මේ පරමාර්ථය නම් ධම්ම කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට කියලා. ඒකට නිධානයක් වශයෙන් කියනවා අග්ගප්පසාර සූත්‍රයේ, යාවතා භික්කවේ සංගතාවා අසංගතාවා තේසං අග්ගමක්ඛායති අග්ගමක්ඛායති යදිතං අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලා. මහන්නි යම් තා සංකතෝ අසංකතෝ, ඒ කියන්නේ සංකත කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්තු, හේතුවෙන් හටගත්තු යම් ධර්ම ටිකක් තියෙනවා. හේතුවෙන් හටගත් නොගත් යම් නිර්වාණාදී ධර්මයෝ තියෙනවා. මේ සියලු ධර්මයන් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයම ශ්‍රේෂ්ඨ කියලා කියනවා. අන්න ඒ නිසා මෙතන අපි සරණ යන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අපි සරණ යන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යන්නේ. ඒ වගේම ඊට පස්සේ චතුර්විධ ආර්ය මාර්ගයෙන් යුක්ත වූ චතුර්විධ සාමාන්‍ය ඵලයේ මැනවින් වැස්සු ස්කන්ධ සමූහ ඇති පුද්ගලයන්ගේ සමූහය දුෂ්ටිශීල සමූහයෙන් ඔවුනු සම්බන්ධ වූ සංඝ නම් වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාළා ආනන්ද, නුඹ කුමක් සිතන්නේද? මා විසින් නුඹට යම් ධර්ම කෙනෙක් මැනවින් දැන දේශනා කරන ලද්දහවුද ඒ කවරේද? සතර සතිපට්ඨාන, සතර සම්‍යක්පදාන, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආනන්ද මේ ධර්මයන් මෙහි භික්ෂූන් දෙදෙනෙක්වත් නානාවාදීව සිටුනාන් ඔබ දක්නේ යනු මේ විදිහට පරමාර්ථ සංගයාම සරණ යා යුතුයි. මෙතන සංගම් සරණං ගච්ඡාමි කියලා කියන්නේ ඒ මාර්ග ඵලයන්ට පත්වෙච්චි සංගයාමයි මෙතන සංඝ කියලා කියන්නේ කියලා සඳහන්. එතකොට චතුර්විධ මාර්ගයන්ෙහිං හා චතුර්විධ ඵලයෙන් යුක්ත යම් පුද්ගල ස්වභාවයක කෙනෙක් ඇත්නම් අන්න ඒ දුෂ්ටි සීලයන්ගේ, ඒ කියන්නේ දර්ශනයෙන් සමාන භාවයට පැමිණි, විරුද්ධ භාවයට නොපැමිණි ඒ සමූහයාටමයි සංඝ කියලා කියන්නේ. එතකොට අපි සංඝං සරණං ගච්ඡාමි කියලා යන්නේ කවුද? අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයයි අපි සරණ යන්නේ. අන්න ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට සංඝයා සරණ ගියොත් එයා කලකිරෙන්නේ නැහැ. නමුත් අද අපි සමහර විට මේ තිසරණේ අරගෙන කටයුතු කරනකොට සංඝයා වහන්සේ නමගියෝ ස්වාමීන් වහන්සේ නමගින් අඩුවක් දැකලා අපි ශාසනයෙම කලකිරෙනවා. ඇයි ඒ? අපි සරණ ගිහිල්ලා තියෙන පුද්ගලයෙක්. අර රහතන් වහන්සේලා නෙවෙයි සරණ ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒ නිසා අපි මේ අෂ්ටාර්ය පුද්ගලයේ නික්ලේශී මහා සංඝරත්නයම සරණ ගියෝ අපි සරණ කිලිටි කරගන්නේ හෝ කෙලෙසයක් ඇති කරගන්නේ නැහැ. අපි යම් කුසලයක් කරා නම් ඒ කුසලයේ කරේ සංගයා රෝගයන්ගේ නික්ලේශී මහා සංඝරත්නය ආරම්භ කරගෙන. ඉතින් ඒ දාණය පිළිගන්න ඒ පුතග්ජන භික්ෂුන් වහන්සේලාගේ යම් දෝෂයක් තිබුණා කියලා අපි කුසලය අපි දුර්වල කරගන්නේ නැහැ. ඇයි? අපි දුන්නේ ආර්ය පුද්ගල සංඝරත්නයට. මම සරණ ගියේ ආර්ය පුද්ගල සංඝරත්නයට. අන්න ඒ නිසා අපි හැම වෙලාවෙම වන්දනා කිරීමෙන් පවා ඒ රහතන් වහන්සේලාම සිහි කරගෙන වන්දනා කළ යුතුයි. අපි යමක් පූජා කිරීමේදී ඒ නික්ලේශී සංඝයාම අරමුණු කරගෙන පූජා කළ යුතුයි. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ ඉදිරියේදී මේ සරණ දෙන භික්ෂුව නෙවෙයි සරණ යන්නේ, ඒ ආර්ය මහා සංඝරත්නයයි සරණ යන්නේ කියලා අන්නේ අවබෝධයේ ඇතුළත මේ සංඝයාමට පිහිටයි, මේ සංඝයාමට සරණයි කියලා යම් කිසි කෙනෙක් සංඝයාවට එළඹෙනවා නම් අන්න එයාට සංඝ සරණ ලැබෙනවා. එතකොට එබඳු පැහැදිලි ආකාරයෙන් සරණක් පිහිටක් ලැබෙන්නේ ඒ නික්ලේශී මහා සංඝරත්නයම තමයි අපිට. ඒ සරණ යාම තුල සියලු ආකාරයේ අපේ යහපත උදා කරලා බය දුරු කරන්නේ ඒ මහා සංඝරත්නය. ඒ නිසා අපි නිරන්තරයෙන් සරණ යාමේදී ඒ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නම තමයි. එතකොට ඒ විදිහට සරණ ගියත් දැන් එතකොට අපි ගියමුකෝ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනා මෙතනේ මගේ ශාස්ත්‍රෝ කියලා වෙන කෙනෙකුට වැන්දොත් බුදුන් සරණ බිඳෙනවද නැද්ද? බිඳෙනවද නැද්ද? බිඳෙනවද? දැන් ඒ වගේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ සරණ ගියා. ඒ බුදුරජාණන් වහන්සේගේ සිව්වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අපි වදිනවා. එතකොට අපි සරණ බිඳෙනවද නැද්ද? එහෙම බිඳෙන්නේ නැහැ. අතනදී බිඳුනද මෙතනදී එහෙම බිඳීමක් වෙන්නේ නැහැ. එතකොට මේ හැබැයි ශාස්ත්‍රඥ වහන්සේ සරණ ගියලා වෙනස් ශාස්ත්‍රඥ කෙනෙකුට වැන්නොත් ඒ සරණ බිඳෙනවා. මෙතනදී ඒ භාග්‍යතුන් වහන්සේ අනුව ගියවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ සීලය අනුව පවත්නා, ඒ ධර්මයේ අනුව පවත්නා යම් කිසි ඒ සිවුවන පිරිසේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී මේ යම් කිසි කෙනෙකුට වැන්දා කියලා අර සරණ බිඳෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ආකාරයේ දේශනා කරන ආකාරයට විරුද්ධව පවතින කෙනෙකුට වැන්දොත් ඒ සරණ බිඳෙන්න පුළුවන්. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි ගත්තු, මිත්‍යා දිට්ඨි සමාදන් වෙච්චි භික්ෂුන් ඉන්න පුළුවන් නේද? ඒක තමයි. එහෙම ගොඩක් අය ඉන්නවා දැන් ඉතින්. දඹදිව ඉන්නවා දැන් අපිට ආරංචි වුණා මේ දැන් දඹදිව කඩවල් තියෙනවනේ. කඩවල් වල වෙළඳාම් කරන අය. මේ වෙළඳාම් කරන අය සිවුරු කට්ටලයක් කඩේ තියාගෙන ඉන්නේ. දැන් දඹුද්ද ගයාවේදී කේක රටවල් වලින් ඇවිල්ලා විශාල දාන දෙනවා. ස්වාමීන් වහන්සේ 59ක් 100ක් මේ විදිහට දන් දෙනකොට එහෙ කණ්ඩායමක් ඉන්නවා මේ කට්ටියට කියලා. ඉතින් ඒ වෙලාවෙ සිවුරු පොරවල්ම යනවා දාන සාවට. ගිහින් අතන පිරිකර මේවා ටික දන්නවා අරගෙන ඇවිල්ලා මේ කඩේ විකුණනවා. ඉතින් එහෙම දැන් කඩේ ඉඳලා සිවුරු පොරවන්න ගිහිල්ලා අතන ඉඳලා ඒ පිරිකර ටික අරගන්න අයත් ඉන්නවා. ඉතින් ඒ අයත් වඳිනවා. ඉතින් එහෙම අයත් අද මේ ශාසනය ඇතුලේ ඉන්නවා. එහෙම හේතුව එක නිධානයක් තමයි භාග්‍යතුන් වහන්සේගේ රූපයට සමාන උසින් මහතින් සමානයි, හැඩරුවට සමානයි. ඉතින් අන්න ඒ නිසා ඇතැම් වෙලාවල් වලට කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට රැවටෙනවා, බුදුරජාණන් වහන්සේ කියලා කාශ්‍යප මහරහතන් වහන්සේට රැවටෙනවා. ඉතින් මේ විදිහට දිනක් බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට පිටිපස්සෙන් කාශ්‍යප මහරහතන් වහන්සේ ටිකක් දුරින් වැඩම කරමින් පිණ්ඩපාතේ ඉන්නවා. එක උපාසිකාවක් කාශ්‍යප මහරහතන් වහන්සේට අත්‍යන්තයෙන් පැහැදිලා කියලා. භාග්‍යවතුන් වහන්සේට පූජා කරමින් දෙන පූජා කරනකොටම කාශ්‍යප මහ රහතන් වහන්සේ පිටිපස්සේ වැටුණා. අර ඉක්මනට දීපේක අරගෙන ගිහිල්ලා කාශ්‍යප මහ රහතන් පූජා කළා. ඉතින් එතනදී අන්න ඒ වගේ දේවල් වෙන නිසා තමයි කාශ්‍යප මහ රහතන් වහන්සේ ගොඩක් වනගත වෙලා වාසය කරා කියලා කියන්නේ. ඒ වගේම තව විශේෂ කාරණා තමයි කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන සියලු දුතාංග දරලා තියෙනවා කියන්නේ. දුතාංග දුතාංග තියෙන ආරණ්‍ය ගතය, සෝහනේ වාසය කිරීම, රුක්මුල් වාසය කිරීම. එතකොට ආරණ්‍යකාංගයේ සමාදන් වෙච්ච කෙනා ගමේ හිටියොත් ඒ දුතාංගය බිඳෙනවා. ඒ දවස රසකව. ඉතින් අන්නේ නිසා ඒ දුතාංග සමාදන් වෙන නිසා උන්වහන්සේ ඒ විදිහට නිරන්තරයෙන් ගාමාන්තර සේනාසන වල වාසය කරන්නේ නැතුව අරණ්‍යම වැඩ සිටියා. එතකොට ඒ විදිහට මේ බුද්ධං ධම්මං සංඝං කියන පදය, ඒ අර්ථය මොකක්ද? අපි බුදුන් සරණ යාම, ධර්මයේ සරණ යාම කියලා සරණ යන්නේ කවුද කියලා එතකොට අපි දැන් අපි කියනවනේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ වචනේ කියනකොට මේ පින් හිතවල දරාගන්න මේ ධර්මයේ කියනකොට හිතට මතුවෙන්න ඕනේ නිකන් වචන විතරක් කියන්නේ නැතුව මේ බුදුරජාණන් වහන්සේගේ ඒ නව ලෝකෝත්තර ඒ ධර්මයේ, ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හිත සිහිපත් කරගෙන මේ වචන ටික කියන්නේ. ඒ සරණ යන්නේ සංඝයා සංඝං සරණං ගච්ඡාමි කියනකොට ඒ නික්ලේශී ආර්ය පුද්ගලයන් සිහිපත් කරගෙන මේ වචනේ කියන්නේ. ආන් මේ විදිහට අපි නිකම්ම වචන කියන්නේ නැතුව ඒ විදිහට සරණ දීපු කෙනා කවදාවත් සරණ කෙලිටි කරගන්නේ නැහැ. එයා කවදාවත් මේ ශාසනේ කලකිරෙන්නේ නැහැ. එයා ශාසනයෙහි දොස් කියන්නේ. එයා වෙනත් ඒ කරන ගන යන කටයුතු එයා අත්හැරලා වෙනත් කෙනෙකුගේ වැරැද්දක් හෝ වෙනත් සංඝයාගේ වැරැද්දක් දැක්ක කියලා හිත දුර්වල කරගන්නේ නැහැ. ඒ නිසා අපි ඒ විදිහට හොඳට මේවා පුරුදු පුහුණු කරගෙන අවබෝධයෙන් අපි තිසරණයම යන්නේ, තිසරණයම සරණ යන්නේ. මේ විදිහට තිසරණය පිළිබඳව ඒ පදගත අර්ථ වර්ණනා කරලා ඊට පස්සේ දැන් අනුපුබ්බ වවත්තානේ, ඒ කියන්නේ මේ පිළිවෙලින් දේශනා කරේ කුමක් නිසාද කියන එක, සරණ වචනේ තුන අතුරෙන් මේ සරණ කියන තුන අතුරෙන් සියලු සත්‍යයන්ට අග්‍රය සලකා පළමු කොට බුදුන් වහන්සේද උන්වහන්සේගෙන් පහළ වූයේ උන්වහන්සේ විසින් දේශනා කරන ලද හේන් අනතුරුව ධර්මයන් ඒ ධර්මයට ආධාර වනින්ද ඒ ධර්මයේ අසුරු කරණින්ද අවසානයේ සංඝයාගේ නැතහොත් සියලු සත්‍යයන් යහපතෙහි යොදවන්නා බැවින් පළමු කොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙන් පහළ වූයේද උන්වහන්සේ විසින් දේශනා කරන ලද හේන්ද අනතුරුව ධර්ම රත්නයක් ඒ ධර්මයට ආධාර වන හේන්ද ඒ ධර්මයේ ඇසුරු කරන හේන්ද අවසානයේ සංඝයා කියලා මේ විදිහට මේ පිළිවෙලින් දේශනා කිරීම දේශනා කරන. ඇයි බුදුරජාණන් වහන්සේ බුද්ධං සරණං කියලා ඉස්සරහ දේශනා කරේ, ධර්ම රත්නය කියලා දෙවනුව දේශනා කරේ ඇයි කියන එක ඊට පස්සේ මේ දේශනා කරේ. ඊට පස්සේ උපමා වශයෙන් මේ සඳහන් කරන උපමා වශයෙන් බුදුන් වහන්සේ පුන් සඳ වැන්නේ, උන්වහන්සේ විසින් දේශනා කළද ධර්මයේ සඳ රැස් වෙන්නේ, ඒ සඳේ කිරණ වගේ ධර්ම රත්නය සංඝයා පුන් සඳ කිරණින් උපදවන ලද ප්‍රීතිය ඇති ලෝකයා වෙනිය, බුදුන් වහන්සේ ලාහිරු වෙනිය, ඒ ලද ආකාරයේ ධර්මයේ ලාහිරුගේ රශ්මි ජාලාවේ සංගයා ඒ රශ්මි ජාලාවේ පහන් වූ අන්ධකාරයේ පහ වූ අන්ධකාරය ලෝකයා වෙනිය කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ සල්ලේ වෛද්‍යවරයා වෙනිය මෝහ පටලේ නසන සල්්‍ය වෛද්‍යවරයා ධර්මයේ පටලේ උපුටා දමන උපාය වේ උපුටා දමන මෝහ පටලේ ඇති ප්‍රසන්න නොනැත්තා සංගයා හා සමානයි කියලා මේ විදිහට ගොඩාක් උපමා මෙහි සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අද අපි එතකොට මේකේ විග්‍රහය අවසන් වෙනවා. මේ විදිහට අපි තිසරණය පිළිබඳව තිසරණය අපි ආපහු මුලින් මතක් කරගත්තොත් රත්නාත්‍රේ කවුරු විසින් දේශනා කරාද කියන එක අපි කතා කරා. ඒ වගේම රත්නාත්‍රේ කොහිදී දේශනා කරයිද කියන එකත් දැනගත්තා අපි. ඊට පස්සේ මේ රත්නාත්‍රේ ඇයි කොමක් හේතු කොටගෙන දේශනා කරේ කියලා දැනගත්තා. ඊට පස්සේ ඒ රත්නාත්‍රේ පිළිබඳව බුද්ධං කියන වචනේ, බුද්ධ කියන වචනේ පදේ අර්ථය, එහි අර්ථානුගතය පැහැදිලි කරගත්තා. සරණ කියන වචනේ අර්ථය අපි පැහැදිලි කරගත්තා. ඒ වගේම ගච්ඡාම, යෑම කියලා කියන්නේ මොකද්ද? යනවා කියලා මේ ගිය පමණකින් අපිට සරණ ලැබෙනවා කියලා නෑ. ඒ විදිහට මේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි ආදී වශයෙන් පදගතාර්ථයන් අපි දැනගත්තා. ඊට පස්සේ ඒ සරණ ගියපු තැනත්තාගේ සරණ යෑම, හරියට සරණ ලැබෙන්නේ කොහොමද, සරණ බිඳෙන්නේ කොහොමද කියලා දැනගත්තා. ඒ බිලීමන් ආකාර දෙකකින් වෙනවා කියලා කතා කරා. සාවද්‍ය සරණ ભેදේ හා නිර්වද්‍ය සරණ ભેදේ කියලා. ඒ වගේම සාවද්‍ය, යම් කිසි කෙනෙක් තමන්ගේ අනුවණකම නිසා හෝ එහෙම නැත්නම් අවබෝධයක් නැතිකම, කෙලෙස් බරිතකම නිසා හෝ යම් කිසි කෙනෙකුගේ සරණ බිඳුම, එයාට ඒකාන්තයෙන් කෙලෙස් වැගිරීම හා අපායේ ඉපදීමද වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙකුගේ නිර්වද්‍ය සරණ ભેදේ කිසිම විපාකයක් නැහැ කියලා. එන්න මේ විදිහට අපි මේ තිසරණය පිළිබඳව, ඒ වගේම තිසරණයේ වටිනාකම, ඒ වගේම අපි තිසරණයේ අවබෝධයෙන් යෑමෙන් අපේ ජීවිත අනිවාර්යෙන් වෙනස් වේ යුතුයි. ශාස්ත්‍රඥ වහන්සේට අපි ගෞරව කරනවා නම් ඒ ශාස්ත්‍රඥ වහන්සේ අනුව අපි පැවතිය යුතුයි කියන කාරණා පිළිබඳව අපි කතා කරා. එතකොට ඒ නිසා යම් කිසි කෙනෙක් ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරපු ආකාරයට විරුද්ධ ආකාරයෙන් පවතිනවා නම් එයාගේ සරණ කිලිටි වෙනවා, බිඳෙනවා. ඉතින් ඒ නිසා මේ අපි ළඟට යෑම, ළඟට පැමිණීම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ හිටියත් නැතත් හදවතේ අපි හැම වෙලාවෙම තිසරණයේ වඩා හිඳුවාගෙන ඒ තිසරණයේට අනුව ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයට අනුව හා ඒ අනුව ගමන් කරන සංඝයාගේ පිළිවෙතට අනුව යම් කෙනෙක් කටයුතු කරනවා නම්, හැසිරෙනවා නම්, ඔහුගේ ජීවිතය ඒ ආකාරයෙන් පවත්වනවා නම් අන්න එයා තමයි සැබෑවටම සරණ ගියපු තැනත්තා, සැබෑවටම තිසරණයේ පිහිටපු තැනත්තා කියලා අපි මේ දේශනා මාලාවෙන් අපි ඔක්කොම කැටි කරලා ගත්තොත් අන්න ඒ විදිහේ අර්ථයක් තමයි මේ තිසරණය තුළින් අපිට ලැබෙන්නේ. ඒ නිසා මේ හැම දිනාටම මේ ආකාරයෙන් කෙනෙක් සරණ ගියොත් ඇත්තටම එයා ශාසනයට බැස ගන්නවා, ශාසනයේ පිහිට ලබනවා, එයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඉතින් එයාට මේ ඊට පස්සේ එයා සමාදන් වෙන ශික්ෂාපද ටික අර බුද්ධ ගෞරවය නිසා රකින්න. ඊට පස්සේ යම් කිසි කෙනෙක්ගේ තිසරණයේ සමාදන් වෙලා ශික්ෂාපද ටික රැකගෙන එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක්, අපේ දුක දුරු වෙන්න යම් යමක් දේශනා කරන, ඒ දේශනා කරපු ඒ කර්මස්ථාන වඩමින් එයා නිවන් පුරය කරා යනවා. ඉතින් අන්නේ නිවන් පුරය කරා යෑමට පදන පිහිට ආධාරේ හා මුල් වීම මේ සරණාගමණය වෙන නිසා අපි හැමෝම බෞද්ධයෝ වශයෙන් මේ සරණාගමණය කියන පදනම අවබෝධයෙන් යුක්තව හරියට ඒක අපේ හිතේ පිහිටුවා ගත යුතුයි කියන අවවාදයයි අද උදේ දේශනාවේදී මම දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයක් ලැබුණු කාලේ හැම දිනාට මේ තිසරණයේ පිහිට ආරක්ෂාව ලැබිලා, ඒ ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබිලා, සංඝයාගේ පිහිට ආරක්ෂාව ලැබිලා හැම දිනාටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුකෙන් නිදහස් වීමට මේ උතුම් දේශනාව මහෝපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.